බුදු කෙනෙකුට විතරයි ලෝක උත්තර මාර්ගය පෙන්වලා දෙන්න පුළුවන්. බුදුදහමක් අහපු නැති ඒක නුවණින් දැක්කේ නැති කෙනෙකුට ලෝක උත්තර මාර්ගයට වැටෙන්න බෑ. හැබැයි සමාධි ධ්‍යාන වඩන්න පුළුවන්. මං කියේ අර දැන් හිත එකඟ කරගන්න එක කරන්න බුදුදහම අහලා තියෙන්නම අවශ්‍ය නැහැ. ඒක මේ හිත එකඟ කරන්නේ කොහොමද කියලා කාගෙන් හරි අහගත්තාම ඒක කරන්න පුළුවන් නේද? ඒක කරපු අය බුදුහාමුදුරන්ට කලිනුත් හිටියා, පස්සෙත් හිටියා. අද කාලෙත් ඉන්නවා. ඒකෙන් වැඩෙන්නේ සමාධි ධ්‍යාන. සෝවන් මාර්ගයට වැටෙන්න නම් ඊට වඩා ධමත් එක්ක යන්න වෙනවා. බුදු කෙනෙක් පෙන්වලා දුන්නේ මොකද්ද කියන ඒකට කියනවා ලෝකෝත්තර සම්මාදිට්ඨියක් කියනවා. එහෙනම් නැත්නම් චතුසත්‍ය සම්මාදිට්ඨිය කියලා කියනවා. ඒකට අන්න ඒක තමයි අපි හොයන්න ඕනේ දෙ. ලෝකෙටයි තිය සම්මාදිට්ඨිය ගොඩක් අයට තියෙනවා. නේද? එහෙනම් තමයි ඔයගොල්ලෝ ඔය හොඳ වැඩ කරන්නේ. නරක වැඩ කරන්න කැමති නෑ. මොකද ඒවයි නරක විපාක තියෙන්නේ. ඒතකොට ඒක විතරක් මදි සෝවන් වෙන. සෝවන් වෙන්න නම් ඊට වඩා ටිකක් ගැඹුරක් තියනවා මේ ඒ සම්මාදිට්ඨිය ඇති කරගන්න හැටි කීප විදිහකට කියලා තියෙනවා. එකක් තමයි මේ ලෝකය මොකද්ද? ලෝක සමුදය මොකද්ද? ලෝකේ හටගන්නේ. ඊළඟට ලෝක නිරෝධය මොකද්ද? නිරෝධ කරන මාර්ගය මොකද්ද? ඔන්න ඔය අවබෝධය ආවත් සම්මාදිට්ඨිය ලෝකෝත්තරද. ඈ? graphic විස්තර කළේ කලින් ඒවයි නැත්නම් රූපය මොකද්ද? රූප සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? නැත්නම් දුක මොකද්ද? දුක්ඛ සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? ඔක හරියට එන්නේ. දැන් දුක මොකද්ද කියනකොට ඔයාලා අහලා තියෙනවා මොකද්ද දුක? පංච උපාදාන ස්කන්ධේම දුක. සංකිටේන පංච උපාදාන ස්කන්ධා දුක්ඛා කියලා තමයි දේශනා කරන්නේ නේද? පංච උපාදාන ස්කන්ධය කියන්නේ මොකද්ද? ජාති පහක් තියෙනවා නේද? රූප වේදනා සංඥා සංකාර විඥාන. එන දැන් මේ ආර්ය මාර්ගයේදී කියනවා ඒ සූත්‍ර ගොඩක් තියෙනවා. අනිච්ච සංඥා සූත්‍රය කියලා එකක් තියෙනවා. ඒකෙදී එහෙම කියනවා යමෙක් මෙන්න මේ පංචස්කන්ධේ අනිච්ච සංඥාව වඩනවා නම් අනිච්ච සංඥාව. හරි. අනිච්ච සංඥාව වඩනවා නම් පංචස්කන්ධයේ එයාට සෝවාන් වෙන්න පුළුවන්, සතරදාගාමී වෙන්න පුළුවන්, අනාගාමී වෙන්න පුළුවන්, රහත් වෙන්න පුළුවන්. ඔව් අනිච්චයි දුක්ඛයි අනාත්මයි. ඒ හිතන එකද කියන එක දැන් නුවණින් ධර්මයට අනුව හොයන්න ඕනේ. ඕක දැන් අපි අනිත්‍ය කිව්වහම අපි මොකද්ද දන්නේ? අනිත්‍ය භාවනාවක් කරනවා ඇති නේද? ඈ රූපේ අනිත්‍ය බලනවා. එතකොට නිට්ඨ නැහැ. වෙනස් වෙන ගතිය. ඒක තමයි අපි සාමාන්‍යයෙන් දන්නේ. නේද? ඒකට අනිත්‍ය වඩනවා කිව්වහම අපි වෙනස් වෙනවා කියලා බලන්න හදනවා. ශරීරයේ අනිත්‍ය කියන්නේ ශරීරයේ වෙනස් වෙනවා කියලා බලනවා නේද? එහෙම නැත්නම් ඇහැ අනිත්‍යයි කියලා බලන්න මොකද්ද හිතන්නේ? ඇහැ අනිත්‍යයි කියන්නේ ඇහැ අනිත්‍යයි කියලා වෙනම් බලන්න. රූපය අනිත්‍යයි කියලා වෙනම් බලන්න. විඥානය අනිත්‍යයි කියලා වෙනම් බලන්න. හරි? ඔය තුන එකතු වුණාම වෙන දේ ඒ නිසා අනිත්‍ය. ඇහැ හටගන්නෙත් හේතු නිසා. රූපය හටගන්නෙත් හේතු නිසා. ඒ වගේ බලන්න තියෙනවා. එතකොට දැන් මේකෙදි කියනවා රූපයේ අනිච්ච සංඥාව වඩන්න ඕන. වේදනාවේ අනිච්ච සංඥාව වඩන්න ඕන. සංඛාරයේ අනිච්ච සංඥාව වඩන්න ඕන. ඈ විඥානයේ අනිච්ච සංඥාව වඩන්න කියනවා. ওই පහේම අනිච්ච සංඥාව වඩන කෙනා තමයි මාර්ගයේ වඩන්නේ. හරි. එහෙම කියලා දැන් අපිට ප්‍රශ්නේ තියෙන්නේ දැන් මොන බුදුහාමුදුරන්ගේ කාලෙත් හිටියා අනිත් තීර්ථක අය වෙනාගම් වලයි සමහර වෙලාවට ඇවිල්ලා කියනවා මේ හාමුදුරුවන්ට කියනවා අපිත් අනිච්ච සංඥාව වඩනවා. ඔයගොල්ලොත් අනිච්ච සංඥාව වඩනවා. ඒ හින්දා ඔයගොල්ලන්ගේ අපේ වෙනසක් නැහැ. එකම ඵලනේ ලැබෙන්න ඕන කියලා. ඈ ඒ හින්දා අපි දැන් මේ මේ ධර්මයට අනුව තේරුම් ගන්න ඕන මොකද්ද මේ අනිච්ච සංඥාව කියන්නේ. ඔකට වෙනම සූත්‍රයක් තියෙනවා මේ අනිච්ච සංඥා සූත්‍රය කියලා. එන්නේ සංයුක්තනිකායේ තියෙන අනිච්ච සංඥා සූත්‍රය. ඒකේ බුදුහාමුදුරුවෝ දැන් ඔය විස්තර කරලා අනිච්ච සංඥාව එළුවත් මෙහෙම මෙහෙම ප්‍රතිඵල තියෙනවා කියලා අන්තිමට අහනවා කොහොමද අනිච්ච සංඥාව වඩන්නේ කියලා ඊළඟට උත්තරේ දෙනවා. මේ පංච උපාදානස්කන්ධේ නැත්නම් පංචස්කන්ධේ කොහොමද අනිච්ච සංඥාව වඩන්නේ කියලා ප්‍රශ්නයක් අහලා ඊළඟට උත්තරේ දෙනවා. උත්තරේ දෙන්නේ ඔය අපි කියපු අනිච්ච ස්වභාවය නෙවෙයි. වෙනස් වෙනවා දකින්න කියලා නෙවෙයි කියන්නේ. මේ සූත්‍රේ කියන්නේ රූපයේ අනිච්ච සංඥාව වඩනවා කියන්නේ රූපය මේකයි. රූපය හටගන්නේ මේ හින්දායි. ඒ කියන්නේ රූප සමුදේ. රූප අත්තංගමේ. අත්තංගමේ කියන්නේ නිරෝධය කියන එකට වචනයක්. රූපේ අත්තංගමේ මේකයි කියලා යම් කෙනෙක් වඩයිද අන්න එයා අනිච්ච සංඥාව ඔකම ඊළඟට වේදනාවට කියනවා. වේදනාව මේකයි. වේදනාව හටගන්නේ මේ හිඳයි. වේදනාවේ අත්ංගමය මේකයි කියලා යම් කෙනෙක් වඩයිද? ඔහු අනිච්ච සංඥාව වඩනවා. ඔව් ඉස්සෙල්ලා දැන් මේ සූත්‍රේ තියෙන්නේ මේ විදිහට. ඒක ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ. බුදුහාමුදුරුව අනිච්ච සංඥාව කියලා අදහස් කරන එක ඒ සූත්‍රේ තියෙනවා. ඒ තියෙන්නේ ওই විදිහට. ඒක පැහැදිලිද? ඒක කියන්නේ රූපය මොකද්ද? රූපය හටගන්නේ ඇයි? රූප නිරෝධය නැත්නම් අත්තංගමය කියන වචනේ තියෙන්නේ. අත්තංගමය මේකයි කියලා යම් කෙනෙක් වඩයිද? එයා අනිච්ච සංඥාව වඩනවා. හරි. ඊළඟට වේදනාව මේකයි. වේදනාව හටගන්නේ මේ හිඳයි. වේදනාවේ අත්ංගමේ මේකයි කියලා කෙනෙක් වඩයිද? එයා වේදනාවේ අනිච්ච සංඥාව වඩනවා. ඊළඟට සංඥාව කියන්නේ මේකයි. සංඥාව හටගන්න හේතු මේවයි. සංඥාවේ අත්ංගමේ මේකයි කියලා කෙනෙක් වඩනවා නම් එයා අනිච්ච සංඥාව වඩනවා. ඊළඟට සංඛාරය කියන්නේ මේකයි. සංඛාරය හටගන්නේ මේ හිඳයි. සංඛාර අත්ංගමේ මේකයි කියලා කෙනෙක් වඩනවා නම් එයා අනිච්ච සංඥාව වඩනවා. ඔකම විඥාණයටත් කියනවා. විඥාණය කියන්නේ මේය. විඥාන සමුදය මේකයි. ඒ කියන්නේ විඥාණය හටගන්නේ මේකයි. විඥානේ නිරෝධය නැත්නම් අත්ංගමය මේකයි කියලා යම් කෙනෙක් මෙනෙහි කරයිද වඩයිද එයා අනිච්ච සංඥාව වඩනවා. හරි. ඔය විදිහට තමයි කීවලා බලන්න අනිච්ච සංඥා සූත්‍රය කියන එකේ විස්තර කරනවා අනිච්ච සංඥාව වඩන්නේ මෙන්න මේ. දැන් අන එකයි කියන්නේ අපි දන්න අනිත්‍යයි බුදුහාඳුරෝ දේශනා කරපු අනිත්‍යයි තෝරගන්න ඕනේ. ඒ සූත්‍රේ පැහැදිලිව කියනවා මෙන්න මේ විදිහටයි අනිච්ච සංඥාව වඩන්නේ. මේ විදිහට කෙනෙක් අනිච්ච සංඥාව වඩනවා නම් එයාට මේ මේ ප්‍රතිඵල ලැබෙනවා. ඒ කියන්නේ ආර්ය මාර්ගේ වැඩෙනවා කියන්නේ. හරි. කාම රාග පහ වෙනවා, රූප රාග පහ වෙනවා. මේ මම කියන අස්මිමානය දුරු වෙනවා. මම විස්තර ටික කියනවා මේක වඩන කෙනාට. හරි? කියන්නේ මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න කරන්න ඕන දේ ඔන්නෝකයි කියන එක තමයි ඒක කෙටියෙන් කියන්නේ. එතකොට අපි තේරුම් ගන්න ඕන ඊළඟට ඔන්න ඕකද අපි අනිත්‍ය කියලා වඩන. තමයි ඉස්සෙල්ලා හිතේ දැන් රූපේ ශරීරය වෙනස් වෙනවා කියන එකද එතකොට අනිත්‍ය? නැත්තං ඇහැ වෙනස් වෙනවා, නිට්ටය නැහැ වෙනස් වෙනවා කියන එකද ඔය කියලා තියෙන්නේ? ඊට වඩා ටිකක් වෙනස් නේද? අතන කියන්නේ රූපය කියන්නේ මේකයි, රූප සමුදය මේකයි, රූපේ අත්ංගමය මේකයි. අන්න ඕක වඩන කෙනා තමයි අනිත්‍ය සංඥා වඩන. හරි. එතකොට අපි බලන්න ඕන දැන් අන්න අපි රූපයක් ගත්තොත් මේ ශරීරය වෙන්න පුළුවන්, ඇහැ වෙන්න පුළුවන්, නැත්නම් මේ එළියේ තියෙන දෙයක් වෙන්න පුළුවන් නේද? අපි රූපය කියන දෙයකින් පටන් ගන්න ඕන. අන්න මේක තමයි රූපය. නැත්නම් මේ පොතක් වෙන්න පුළුවන්, කෝප්පයක් වෙන්න පුළුවන්, තව කෙනෙක්ගේ ශරීරයක් වෙන්න පුළුවන් නේද? මොනවා හරි අපි රූප කියලා හිතන જાති තියෙනවනේ නේද? එතකොට අන්න රූපය මේකයි. දැන් ඊළඟ පියවර වෙන්න ඕන ඔය රූපය හටගත්තේ ඇයි? සමුදේ මොකක්ද? මොකක් හින්දාද ඔය රූපය ඇති වෙන්නේ කියලා හොයන්න ඕන. රූපය මොකද්ද? රූප සමුදේ මොකද්ද? සමුදේ හරියට දැක්කොත් දකින්න තව දෙයක් තමයි මේ සමුදේ යෙදුන් නැත්තම්, මේ හේතු යෙදුන් නැත්තම් රූපය නිරෝධ අත්තංගම. ඔන්න ඕක දකිනවා නම් එතකොට අන්න අනිච්ච සංඥාව වඩනවා වෙනවා රූපේ. අර සූත්‍රෙට අනුව. හරි. පංචස්කන්ධයට අයිති නැති මොනවද කියන්න බලන්න. පංචස්කන්ධයක ඒවා අයිති නැද්ද පංචස්කන්ධයට? පංචස්කන්ධ කියන්නේ මොනවද? රූප. රූප වලට අයිති නැද්ද මේ මේස කුටු අරම මේ? අව තේරුම් ගන්න. පංචස්කන්ධය කියන්නේ මේ ශරීරෙට නෙවෙයි. පංචස්කන්ධය කියන්නේ ಜಾති පහක්. රූප කියලා අයිති වෙන ඔක්කොම රූපස්කන්ධයට අයිති. වේදනා කියලා අයිති වෙන සීරම වේදනාස්කන්ධයට. නේද? සංඥා කියලා අයිති වෙන සීරම සංඥාස්කන්ධයට. විඥාන කියලා සංකාර කියන සීරම සංකාරස්කන්ධේ, විඥාන කියන සීරම විඥානස්කන්ධේ. හරි. ඒතර රූපස්කන්ධය කියනකොට ශරීරයත් රූපස්කන්ධය, රූපයට අයිති. බාහිර දේවලු රූපස්කන්ධයටයි. රූපය කියනකොට විස්තර කරනකොට කියනවා මේ ඇහත් රූප, ඇහැට අරමුණු වෙන දේ රූප. මේකට අජ්ජත් රූපය කියනවා, එළියේ තියෙන ඒවට බහිද්ද රූප. නේද? අභ්‍යන්තර රූපයි බාහිර රූපයි. කනත් රූපයක්, කනට අරමුණු වෙන ශබ්දත් රූප. නාසයත් රූපයක්, නාසයට අරමුණු වෙන ගඳ සුවඳත් රූප. හරි. ඒ රූපේ කියනකොට මතක තියාගන්න ශරීරය විතරක් නෙමෙයි, ශරීරෙත් රූපයක්. බාහිර දේවලුත් රූප. එහෙම නේද? අපි සාමාන්‍යයෙන් පිළිගන්නෙත් එහෙමනේ නේද? එතකොට ඔන්න දැන් අපි රූපයක අනිත්‍ය සංඥාව වඩනවනම් ඊළඟට නුවණින් බලන්න ඕන. මෙච්චර කල් පුරුදු වෙලා හිටියේ සමහරට ওই රූපේ තිබුණාට ඕක වෙනස් වෙනවා කියලා බලන්න. ඒක නෙමෙයි බුදුහාමුදුරුව අදහස් කරන්නේ. බුදුහාමුදුරුව අදහස් කරලා තියෙන්නේ මොකද්ද මතකද? රූපය මේකයි, රූපය හටගත්තේ මේ හින්දායි, රූප සමුදය මේකයි. ඈ රූප අත්ංගමයි නැත්නම් නිරෝධය කියන්නේ මේකයි. ඔන්න ඕක කෙනෙක් මෙනෙහි කරනවා නම් වඩනවා නම් එයා අනිච්ච සංඥාව වඩන. ඒක මේ මංගම් අපේ සෙනසුරාදා කට්ටියට නම් ඔක දුන්නා ඔක කොපි කරලා අනිච්ච සංඥා සූත්‍රය එක. හරි. වැදගත් සූත්‍රය. ඒ අනිච්ච සංඥාව වඩන්නේ මෙහෙමයි කියලා මේ බුද්ධ වචනේම තියෙනවා පැහැදිලි කරලා. එතකොට අපි අර එක එක වෙනස් දේවල් කළාට හරියන්නේ නැහැ. මේ මේකේ කියලා තියෙන දේ තමයි ධර්මයේ ප්‍රතිඵල ලබන්න නම් ධර්මයට අනුව තමයි මේවා කරන්න ඕන, වඩන්න ඕන නේද? ඒකට මේ දැන් තේරුම් ගන්න ඕන ඔන්න ධර්මය හොයන්න නම්. පංචස්කන්ධයේ අනිච්ච සංඥාව වඩන්න නම් අපි දැනගන්න ඕන රූපය කියන්නේ මොකද්ද කියලා. දැනගත්තා නම් ඊළඟට දැනගන්න ඕන රූපය හටගන්න හේතු. ඒ හේතු අපිට එක එක විදිහට තේන්න පුළුවන් අපේ මනස දියුණු වෙන මට්ටම අනුව නේද? රූපයක් හටගන්න හේතු මොනවද ඇහුවහම දැන් මේ ශරීරය තියෙන්නේ ඇයි කියලා ඇහුවොත් ශරීරේ රූපයක් කියලා ගත්තොත් මොනවද හේතු ශරීරය තියෙන්නේ ඒ හේතුව නම් අනිත් රූප වලටත් දාන්න පුළුවන් නේද? බාහිරයකට. පඨවි ආපෝ තේජෝ වායෝ නිසා ශරීරය තියෙනවා. නැත්නම් පඨවි ආපෝ තේජෝ වායෝ හින්දා බාහිර රූප තියෙනවා. ඈ? ඒ කියන්නේ සතර මහා ධාතුවයි විවිතව උපාදාය රූපයි කියලා ඒ හේතුව හින්දා රූප කියනවා. ඒක හේතුවක්. තව හේතු නැද්ද? ශරීරය පවතින තව හේතු මොනවද? ආහාර ලැබුණ නැත්නම් ශරීරය පවතී. ආහාර හේතුවක් නේද? ඔය වගේ දැන් අපට පේන හේතු තියෙනවා ඊළඟට අපි ධර්මයේ දක්වපු හේතු ටිකත් එක්කත් බලනවා. ඈ එතකොට මේ ඔය වගේ එක එක රූපවලදී අපිට රූපය මොකද්ද රූපේ හටගත්තේ ඇයි කියලා බලන්න. හරි. මොකද මේ ධර්මයේ තේරුම් ගත්තොත් තමයි වඩන්න පුළුවන්. අනිච්ච සංඥාව මොකද්ද කියලා තේරුම් ගත්තොත් තමයි අනිච්ච සංඥාව වඩන්න පුළුවන්. එහෙම තේරුම් නොගත්තොත් අපි අර කවුරු හරි කියපු එකක් කර කර ඉන්නා මිසක් මේ එකක් ඒක ධර්මයට ගැලපෙනවද කියලා දන්නේ නැහැ. ධර්මයට ගැලපෙන්නේ නැත්නම් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඒක මේ අනිච්ච සංඥාව කියන එක තේරුම් ගන්න ඕන. රූපය මොකද්ද? සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? ඒක බලන එක තමයි මාර්ගය. අනිච්ච සංඥාව වඩන එක තමයි මාර්ගය. ඒකට දැන් ඒ හේතු එකක් නෙමෙයි හේතු ගොඩක් තියෙනවා. දැන් සමහර විට මේ හුස්ම වෙන්න පුළුවන් ශරීරය පවතින හේතුව නේද? හුස්ම නැති වුණත් ශරීරය පවතින්නේ නැහැ නේද? ඒ වගේ එක එක හේතු පේන්න පුළුවන්. අපි හේතුවක් දකිනවා කියන්නේ ඒක නියම හේතුවක් නම් ඒ හේතුව නැති වුණොත් ඵලය තියෙන්න බෑ. නැත්නම් සමුදය දැක්කොත් ඒ කියන්නේ සමුදය නැති වුණා නම් ඒ නිසා හටගන්න ඵලය නැති වෙනවා නිරුද්ධ වෙනවා. හරි. ඒ විදිහට තමයි අපි සමුදය අඳුරගන්නේ. එතකොට මේ හේතු කියනකොට තේරුම් ගන්න සමහර වෙලාවට අපි එක හේතුවක් විතරයි වෙන්න පුළුවන් කතා කරන්නේ. ඒ වුණාට හේතු ගොඩක් තියෙනවා. ඒ හේතු ඔක්කොම හේතුනහම තමයි ඵලය තියෙන්නේ. හරි. එක හරියට දැන් මේ බල්බ් එකක් පත්තු වෙන්න නම් අපි ප්‍රධාන හේතුව සමහරට කියන කරන්ට් එක තියෙන්න ඕනේ නේද? කරන්ට් එක තිබුණොත් තමයි පත්තු වෙන්නේ. දැන් කරන්ට් එක තිබුණාට බල්බ් එක ගැහිලා නම් එහෙම පත්තු වෙයිද? පිච්චිලා. පත්තු වෙන්නේ නැහැ නේද? ඒ කියන්නේ තව හේතු තියෙනවා. ඒ වගේ තව තව අපිට හේතු හොයාගන්න පුළුවන්. නේද? ඒ වගේ තමයි මේ දැන් අපි රූපය කියන එකේ සමුදය බලනකොට එක එක මට්ටමේදී ඒ නුවණේ මට්ටම අනුව අපට පේන හේතු වෙනස්. ඒක ධර්මයක බලනවා. එතකොට මේ රූපයේ හටගන්න හේතු ගොඩක් කියලා තියෙනවා. දැන් ශරීරය ගත්තාම දැන් පැහැදිලිව ධර්මයේ කියන තැනක් තමයි. දැන් ශරීරයේ තියෙන්නේ මොනවාද? ආයතන ටිකනේ. ඇහැ, කන, නාසය, දිව, ශරීරය නේද? එතකොට ඔය එක එක ආයතන හටගන්න හේතු ටික පෙන්නලා තියෙනවා ධර්මයේ. දැන් ඇහැ නැත්නම් චක්ඛායතනය හටගන්න හේතු හතරක් පෙන්නනවා. ඒ හේතු හතර තමයි එකක් ආහාර. හරි. ආහාර නිසා මේ ආයතනය හටගන්නවා. ඊළඟට පෙන්නනවා කර්මය. පෙර කර්මයක්ත් හේතු වෙනවා මේ ආයතනයට. දැන් අපි දන්නවනේ මනුස්සයෙක් හටගන්න නම් අපිට පෙර කුසල කර්මයක විපාකයක් නේද? නැත්තම් සමහර විට තිරිසන් සතෙක් ගෑක් වෙන්න පුළුවන් ලැබෙන්නේ අකුසල කර්මයෙන්. යන්න ඕන නැ යන්න ඕන. නේද? එතකොට කර්මයක් හේතුවක් වෙලා නේද? එතකොට ආහාරත් හේතුවක් වෙලා කර්මයක් හේතුවක් වෙලා. දැන් ඔය විදිහට බලන්න තව හේතු තියෙනවා. ඇහැ උපදින. තව කියනවා මොනවද අනිත් හේතු? තණ්හාව හේතුවක් වෙනවා. දැන් අපි ගිය ජීවිතේ මැරෙනකොට තණ්හාව තිබුණ නැත්නම් එහෙම ප්‍රතිසන්දියක් ලබන්නේ නැහැ. නැවත උපතක් ලබන්නේ නැනේ නේද? රහතන් වහන්සේ තණ්හාව ඉතුරු නැතුව නිරුද්ධ කරපු හින්දා නැවත උපතක් නැහැ. ඒකට සංහාවත් හේතු වෙලා තියෙනවා. නේද? තව පෙන්නනවා අවිද්‍යාවත් හේතුවක් වෙනවා කියලා. ඒවා නුවණින් තේරුම් ගන්න ඕනේ. හරි. හේතු හතරක් මම කියනවා. මතකද? ආහාර, කර්මය, අවිද්‍යාව, තණ්හා. නේද? දැන් ඔන්න ඔය හේතු ටික බැලුවත් යම් කිසි මට්ටමකට සමුදය දකින්න පුළුවන්. ඒක ඇහැ කියන්නේ රූපයන්නේ නේද? චක්කායතනය කියන එක හටගන්න මෙන්න මේ හේතු හතරක් යෙදෙනවා. හරි. ඔය හේතු හතර යෙදෙනවා කියන්නේ ඔය හේතු හතරෙන් එකක් හරි නැති වුණොත් මේක හටගන්නේ නැහැ. ඒ හේතුඵල සම්බන්ධය කියන්නේ හේතු තියෙන්නම ඕන ඵලය හටගන්න. හේතු යෙදුනේ නැත්නම් ඵලය හටගන්නේ නැහැ. ඉතින් මම ඕවා දැන් එක එකක් විස්තර කරන්න පුළුවන් මේ. දැන් ඔහොම නුවණක් ගත්ත කෙනාට තමයි රූපය මොකද්ද කියන එකයි රූප සමුදය මොකද්ද කියන එකයි දකින්න පුළුවන්. නේද? තර සමුදය තේරුම් ගන්නකොට තමයි මේ හේතු ටික යෙදුන්නේ නැත්නම් මේක හටගන්නේ නෑනේ. අත්තංගමේ නැත්නම් Nirodhe කියන එක දකින්න පුළුවන්. ඒකට අන්න ඔහොම මෙනෙහි කරන කෙනාට කියනවා අනිත්‍ය සංඥාව වඩනවා. හරි. දැන් ඕක වඩන්න සම්මාදිට්ඨිය තියෙන්න ඕන. සම්මාදිට්ඨිය කියන එක අර ඉස්සෙල්ලා කිව්වා මතකද රූපේ මොකද්ද රූප සමුදේ මොකද්ද Nirodhe මොකද්ද කියන එක තියෙන කෙනාට සම්මා දිට්ඨිය තියෙනවා. ඒක ඇති වෙන්න නම් ධර්මයක් අහලා දැනගන්න. මොකද ඔය ටික බුදු කෙනෙකුට විතරයි පැහැදිලි කරන්න පුළුවන්. බුදු දහමකින්මයි ඒක අහලා තේරුම් ගන්න. ඒක අර සමාධිය වඩනවා වගේ නෙමෙයි. සමාධිය වඩද්දී ඔච්චර දැනගන්න ඕනේ. හැබැයි බුදුදහමක් මහණ එකේ ප්‍රයෝජනය කියන්නේ ඔන්න සම්මා දිට්ඨිය ඇති කරගන්න ඕන ටික දහමේ දේශනා කරලා තියෙනවා. ඒකට අපි දක්ෂ වෙන්න ඕන අපේ නුවණින් ඔන්න ওই ටික හොයන්න. දකින්න හැටි කියලා තියෙනවා. අනිච්ච සංඥාව කියන්නේ මොකද්ද කියලා තියෙනවා. මොකද්ද? රූපය මොකද්ද? සමුදය මොකද්ද? අත්ංගමය මොකද්ද? එහෙම නැත්නම් වේදනාව මොකද්ද? වේදනා සමුදය මොකද්ද? අත්ංගමය මොකද්ද? එහෙම කෙනා වේදනාවේ අනිච්ච සංඥාව. හරි. ඒතර අනිච්ච සංඥාව වඩන්න නම් ධර්මයේ අහලා තියෙන්න ඕන ඒක තේරුම් අරන් තියෙන්න ඕන. එහෙම කෙනාට තමයි අර ආර්ය මාර්ගයේ අනිච්ච සංඥාව වඩන්න පුළුවන්. එහෙම නැත්නම් වඩන්නේ අර අන්‍ය තීර්ථකේ වඩපු අනිච්ච සංඥාව. ඔව්. ඒක වැඩුවා නම් ඒකම ඇති. මොකද ඇහැගෙන වඩගෙන යනකොට ඒකේ ප්‍රතිඵලය තමයි ඇහැ නිරෝධ වෙන්න ඕන. ඇහැ කියන්නේ මොකද්ද කියලා දකිනවා, ඇහැ හටගත්තේ ඇයි කියලා දකිනවා. ඒකට ඒ හටගත්තේ ඇයි කියන හේතු යෙදෙන්නේ නැත්නම් ඇහැක් හටගන්නේ නැහැ. හරි. ඒක උක වඩනකොට වඩනකොට ඇහැ විතරක් නෙමෙයි ඇහැ හටගන්න හේතුවත් දකිනවා, නිරෝධෙත් දකිනවා. ඇහි නිරෝධය දකින්න පුළුවන් නම් ඔය විදිහටමයි කන නිරෝධ වෙන්නේ. ඔය විදිහටමයි අනිත් ආයතන නිරෝධ වෙන්නේ. එතකොට වැඩෙන්නේ ආර්ය මාර්ගය. සලායතන නිරෝධය පැත්තට යනවා. දැන් අර මුලින් අහපු අර අරය විස්තර කරපු එකේ ගැඹුර උතන තියෙන්නේ. මම දන්නේ ඒක තේරුම් අරන් විස්තර කළාද නැද්ද කියලා. හිතක් හැදෙන්නේ නැතුව ඉන්න මට්ටමකට එන්න නම් ආයතනයක් උපදින්නේ නැති මට්ටමක ඉන්න ඕන. මොකට කියනවා ආයතන නිරෝධය කියලා. ඒක සාමාන්‍ය කෙනෙකුට කරන්න බෑ. يعني නිරෝධ සමාපත්තිය කියන එකට යන්න පුළුවන් අනාගාමී වලින් ඉහළ මාර්ගඵලයක් ලැබලා තියෙන්නත් ඕන. සමාධිය පැත්තෙන් අෂ්ට සමාපatti ධ්‍යාන අටම වඩලා තියෙන්නත් ඕන. එහෙම කෙනෙකුට තමයි අර නිරෝධය කියන්නේ හිතක් හටගන්නේ නැති ස්වභාවය කියන එකටපත් වෙන්න පුළුවන්. ඊට මෙහා කියන ඒවා මේ ওই ධර්මයේ දැකලා කියන ඒවා නෙමෙයි. හිතක් හට නොගන්න ස්වභාවය කියන්නේ නිරෝධය. හිතක් හටගත්තේ නැත්නම් දැනගන්න බෑනේ මොකවත්. නේද? එහෙම මට්ටමක් තියෙනවා. ඒක තමයි නිරෝධ සමාපත්තිය කියන්නේ. හැබැයි ඒක ඔය කියන තරම් මේ ලේසි දෙයක් නෙමෙයි. ඒකෙ ලොකු ගැඹුරක් තියෙනවා. ඒ කියන එකේ වරදක් නැහැ. හැබැයි කියන කෙනා අදහස් කළේ ඔකද කියන එක ටිකක් ඉතින් දහමට අනුව බලන්න. අපි මේ අර ධර්මයේ හොයන සාකච්ඡා කරන එකේ තේරුම නොවා ටික හොයා ගන්නවා. ඒක මේ කියන්නේ සූත්‍රවලට අනුව නැත්නම් ත්‍රිපිටකයට අනුව මේකද කියලා තියෙන්නේ කියන එක නුවණින් බලන්න. මොකද අපි අහලා තියෙන එක එකක් වෙන්න පුළුවන්. කරන එකක් මොනවා හරි තියෙන්න පුළුවන්. අපි දක්ෂ වෙන්න ඕන දහමක් අහන්න ලැබුණ වෙලාවේ මේක දහමට එකඟද? ඒකද බුදු දහම කියලා නුවණින් හොයාගන්න. හරි. මොකද අද දැන් ඔයගොල්ලෝ අහලා ඇතින්නේ නේද අනිච්ච. ඒ කියා දෙන්නේ මේ විදිහට පටන් ගන්න කියලා තමයි කියා දෙන්නේ. ඒ සිල්පිරිසට කියපු උපදේශෙනේ. ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට කරන්න කියලානේ කිව්වේ. එහේ. ඒක දෙන්නේ ඒ ආරම්භය. හරි? ඔව්. ඒකේ. මම ඔක අහලා තියෙනවා. එහේ අර සිල් සමාදන් වෙන්නේ නැති රිසට ඔය උපදේශය දෙනවා. يعني සති නිමිත්තේ හිත පිහිටව ගන්න. ඒක තමයි පළවෙනි දේ. මොකද ඒක නැතුව ඉතුරු ඒවා කරන්න අමාරුයි. හරි? ඒක හැබැයි මේ කෙලවර නෙමෙයි. ඒක තියෙන්න ඕන මේ ධර්මය අහලා ගන්න අර දැක් සම්මාදිට්ඨිය කියන්නේ. ඒතර මේකෙන් හිත එකඟ කරගෙන අපි නුවණ පිහිටන්න ඕන ඊළඟට මේ ඔය කියපු විදිවලට. රූපයක් ගැන නම් අර යාති තුන මෙනෙහි කරනවා. මෙනෙහි කරනකොට ආයි හිත දුවනවා නම් ආපහු මෙතෙන්ට ගෙනලා හිත එකඟ කරගන්නවා. ඒකට තමයි ඔය සති නිමිත්ත උදව් කරගන්නේ. හරි? දැන් මේක පුරුදු කරන්න කියන එක එකක්. ඒකෙන් ඔක්කොම සම්පූර්ණ වෙනව නෙමෙයි. හැබැයි මේක අවශ්‍යයි. භාවනාවක් කරන්න කියලා උපදේශක් දෙනකොට ඕක කරන්න කියනවා. මොකද ඒක කරන්න ඕන. හැබැයි ඒක අර කෙලවර නෙමෙයි. ඒක තේරුම් ගන්න. හරි. ධර්මයත් එක්ක බලන්න පුරුදු වුණාම හරි ඕක. එහෙමත් වෙන්න පුළුවන්. ඒක හරි. ඒ කියන්නේ ඒ දහම නිමේනේ වඩන්නේ. ඔව්. ඒක හරියට අර දැන් බුදුහාමුදුරන්ගෙන් ඇහුවේ අර එක එක වෘත සමාදන් වෙලා ඉන්න අය අපි මේ වෘතේ මෙච්චර කල් වඩනවා දැන් මරණයෙන් පස්සේ බ්‍රහ්ම ලෝකේ හැරි දිව්‍ය ලෝකේ හැරි යයි නේද කියලා. ඒකට අර බල්ලෙක් වගේ හිටිය කෙනාට කියලා ඔවා බල්ලෙක් වෙලාම තමයි උපදින්නේ. ඔය පුරුදු කරපු එක. නේද? එළුවෙක් වගේ වෘතය සමාදන් වුණ කෙනා එළුවෙක් වෙලා උපදින. ඒ වගේ වුණාම ඒගොල්ලෝ අඬන්න ගන්නවා ඊළඟට. ඒ වගේ දෙයක් තමයි සමහර විට වෙන්න පුළුවන්. එහෙම අවබෝධයක්වත් එනවා නම් හොඳයි. හැබැයි දැන් ඔය කරන හැටි නෙමෙයි කිව්වේ අපි. කරන හැටි හොයාගන්න විදිය ඔය කිව්වේ. තව ධර්මයේ විවසන්න ඕන. මොකද සමුදේ හොයාගන්න ඕනේ. ඇහැ මොකද්ද? ඇහි සමුදේ මොකද්ද කියලා ධර්මයට අනුව මම හේතු හතරක් කිව්වනේ. ඒවා ආයෙ ආයෙ නුවණින් හොයන්න ඕනේ. මේ හේතුව හින්දා ඇහැ හට ගන්න පුළුවන්ද? මේ හේතුව හින්දා ඇහැ හට ගන්නවද? නේද? ඒ විමසන එක තමයි අනිච්ච සංඥාව වඩන්න උදව් වෙන්නේ. ඒකෙන් තමයි සම්මා දිට්ඨිය ඇති වෙන්නේ. අර ලෝකෝත්තර පැත්ත දකින්න පුළුවන් වෙන්නේ එතකොට. නැතුව සෝවාන් වෙන්න බෑ. මොකද ධර්මයක් නැතුව සෝවාන් වෙන්න විදිහක් නැහැ නේද? බුදුදහමක් අහන්නම වෙනවනේ. එතකොට ධර්මයෙන් ගන්න තියෙන දේ අපි තේරුම් ගන්න ඕනේ. එහෙනම් එහෙම දෙයක් නේ. බුදුහාමුදුරුවෝ මේ විස්තර කරලා තියෙනවා. ඕවත් එක්ක ඉතින් තව තව මේ බණ අහන්න දැන් මේ පොතුත් හොඳයි. කියවනකොට තව තව අවබෝධ වෙයි මේ. ඒක ඔහොම තමයි දැන් මේ. නැකේ මමත් දැන් මෑතක් වෙනකන් අනිත්‍ය කියලා හිතාගෙන හිටියේ වෙනස් වෙන එක. එනාර මේ අනිත්‍ය සූත්‍රය කියවුවාම තමයි මේ දැක්කේ මෙහෙම දෙයක් කියලා තියෙනවා. ඒක අපි ධර්මය අනුව බලන්න ඕනේ විමසන්න. ඒව බලනකොට හරියටම ගැලපෙනවා අර සම්මා දිට්ඨිය කියලා තියෙන තෝකනේ. එහේ මොකද්ද? සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? නැත්නම් ලෝකය මොකද්ද? සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? ඔතනම තමයි දුක මොකද්ද? සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද කියන එකමයි ඔය. දුක කියන්නේ පංචස්කන්ධේනේ. බාහිර දුක කියනවා. අභ්‍යන්තර දුක තියෙනවා. ඒක තමයි. පංචස්කන්ධයක් තියෙන්නේ කොතනද? ඒ කියන්නේ ওই ಜಾති පහ රූප වේදනා සංඥා සංකාර විඥාන තියෙන්නේ කොතනද? ඕටික උපාදාන වුණ ගමන් දුක. අපිට උපාදාන නොවි ඒවා හටගන්නේ නැහැ. රූපයක් කියන එක දැන් ඇහැක් හටගන්නේ නැහැ ඇහැ උපාදාන නොවි. මේ ඇහැ මගේ කියලා හිතන්නේ නැතුව ඇහැක් හටගන්නේ නැහැ. අපි දකින්නේ අපේ ඇහැ. වෙන කාගේවත් ඇහෙන්නේ නෙමෙයි. ඇහැ උපාදාන වෙලා අයියෝ. එළියේ රූපෙත් උපාදාන වෙනවා. මේ මගේ ඇහෙන්නේ අර රූපේ දකින්නේ කියලා හිතනවා. ශරීරයේ තියෙන පටවි ධාතුවමයි එළියේ ගස් කොළන් වල ඩෙස්කුඩු වල තියෙන පටවි ධාතුව. ඔව් පටවිය පටවියම. එහෙම භාවනාවකුත් තියෙනවා. හරි. එහෙම වඩන්න ඕන. හැබැයි ඒ වඩන එකෙන් අපේ කෙලස් තුනී වීමක් තියෙනවා. අඩු වෙන කෙලස් තියෙනවා. අපේ ඇලීම් ගැටීම් අඩු වෙනවා. හැබැයි ඇලීම් ගැටීම් අඩු වුණාටම කෙලෙස් තුනී වුණාට දැන් සම්පූර්ණයෙන් අවිද්‍යාව නැති වෙනවද කියන එකත් බලන්න. මෝහය නැති වෙනවද කියන එකත් බලන්න. දැන් ඔය එක එක මට්ටමේ අයට එක එක භාවනා තියෙනවා. ඒ කියන්නේ ගොඩාක් තරහ යන කෙනෙකුට ඉස්සෙල්ලා ඒ තරහ අඩු කරගන්න ඕනනේ. නේද? එයාට ඒ හරියන භාවනාවක් කරන්න ඕනේ. ඒක අඩු කරගෙන තමයි එතනින් එහා ටික බලන්න පුළුවන්. තන ගොඩාක් ඇලීම තියෙන කෙනාට ඇලීම ටිකක් අඩු කරගෙන ඕන එතනින් එහාට හිත දියුණු කරන්න. එතකොට ඒ මට්ටමේදී දැන් ලෝකය පිළි අරන්ම ඉන්න මට්ටමේදී අපිට දැක්ක ගමන් මොකකට හරි ඇලෙනවා නේ අර කාර්යක හොඳයි කියලා ආස හිතෙනවා නේ. අපි ඒ මට්ටමෙන් මිදෙන්න ඕන නේ ඉස්සෙල්. එතකොට ඒ මට්ටමින් මිදෙන්න හොඳ උපක්‍රමයක් තමයි ඕක කොහොම පෙන්නුනට ඔය සතර මහා ධාතු. අතන ඇලෙන්න ගැටෙන්න දෙයක් කියලා දකින්නේ. හරි? ඒකේ ප්‍රයෝජනයක් තියෙනවා. හැබැයි ඔය සතර මහා ධාතු කිව්වට ඔය සතර මහා ධාතුව හරි දැනගන්න මෙතන මම ඉන්නවනේ. මගේ ආයතන ටික තියෙනවා. නේද? ඒකට වෙනම දෙයක් කරන්න වෙනවා. ඒක තමයි මේ කිව්වේ. රූපය මොකද්ද? සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද කියන එක හොඳට අවබෝධ වෙන්න ඕන. ඒකත් එක්ක වඩනකොට අර එතනින් එහාට යන්න ඕන. ඒකට අර භාවනාව වැරදි කියලා නෙමෙයි. ඒක යම් මට්ටමකට හිත දියුණු කරන්න උදව් වෙනවා. හැබැයි ඒක විතරක් මදි. දහමෙන් ගන්න ඕන ඒ සම්මාදිට්ඨිය කියන එකක් ගන්න. එතකොට ඒ කරන භාවනා වැරදි කියලා අතාරින්න නෙවෙයි මේ කියන්නේ. මොකද ඒවා උදව් වෙනවා අපේ තියෙන අර අමාරු කෙලෙස් ටික අයින් කරගන්න. ඒවා එහෙම තමයි. ඉතින් ඒකට තීන මිද්දේ නැති කරගන්න එක එක උපක්‍රම තියෙනවා. එකක් තමයි භාවනා කරද්දී අර භාවනා කරන්න සුදුසු වෙලාවක් තෝරගන්න. දැන් ඔය කාලා ඉවර වෙලා එහෙම භාවනා කරන්න ගියාම නිදිමත එන වෙලාව නේද? දැන් ඊට වඩා හොඳයි සාමාන්‍යයෙන් තේ එකක් දීලා නැත්නම් ඔය වොෂ් එකක් දාලා නාලා එහෙම ඉන්න වෙලාවක ඒ වෙලාවට නිදිමත එනවා අඩුයිනේ. අන්න ඒ වගේ වෙලාවක භාවනා කරන්න උත්සාහ කරන්න. ඒ කියන්නේ නිදිමත ලේසියෙන් එන්නේ නැති වෙලාවක. හරි. තව උපක්‍රම ගොඩක් තියෙනවා. ඉතින් මේ උපක්‍රම පෙරණ විදියන් අනිත් එක තමයි සක්මන් භාවනාව වැඩිපුර කරන්න. සක්මන කරලා හොඳට හිත එකඟ වෙනකොට වාඩි වෙන්න. ඒක නෙවෙයි. එහෙම නැත්නම් දැන් භාවනා කරන්නේ ටිකක් අඳුරු තැනක නම් එහෙම ටිකක් එළිය වැඩි කරගන්න. ටිකක් ලයිට් එකක් ඉස්සරහා හරි අවුව වැටෙන තැනක හරි වැඩි මහනේ තැනක එහෙම කරන්න. ඒකටත් නිදිමත එනවා අඩුයි. ඒ වගේ තියෙනවා එක එක උපක්‍රම. ඒවා එක එක කරලා බලන්න ඕන. මේ මොන විදිහකට හරි අපේ පුරුද්ද මදිකම හින්දා උත්සාහය මදි වෙනකොටත් කම්මැලිකම එනවා. ඒ භවනා පුරුද්ද අඩු වෙනකොට සමාධිය අඩු වෙනකොටත් නිදිමත ගතිය එනවා. ඒ ප්‍රගුණ කරන ගතියත් වැඩි කරගන්න. ඊළඟට අනිත් වෙලාවල සිහිය පිහිටන්න උත්සාහ කරනවා නම් ඒ සක්මන දෙන්නෙත් ඕකට තමයි. ඒකෙන් සිහිය සතිය පිහිටනවනේ. එහෙම හිත ටිකක් සංසුන් වුණාම වාඩි වුණාම පහසුයි හිත එකඟ කරගන්න. හ්ම්. ඒක තමයි ඉතින් ප්‍රායෝගික ගැටලු ඒ භාවනා කරද්දී මේ. ඒවා හදා ගන්න ගමන් මේ අර ධර්මයේ පැත්තත් විමසලා මාර්ගය අපි තේරුම් ගන්න උත්සාහ කරනවා. දැන් ඔවා දැනගන්නකොට අර දැන් මේක කවුරුවත් කියපු හින්දා නෙමෙයි. මම කියපු හින්දාත් නෙමෙයි. මේක මෙහෙම මේ ධර්මයේ තියෙන කියලා Taman දන්න. එතකොට මුලා වෙන්නේ නැති පුළුවන් නම් දැන් ගිහිල්ලා බලන්න අනිච්ච සූත්‍රය අනිච්ච සංඥා සූත්‍රය අනිච්ච සූත්‍ර ගොඩක් තියෙනවා අනිච්ච සංඥා සූත්‍රය තමයි ওই ටික විස්තර කරන්න විදියට තව සැරයක් කියෝලා බලන්න ඕනේ නැත්තම් මම කියපු එක අහගෙන හිටියටම මම හොයා ගන්න පුළුවන් නම් ඔක තියෙන්නේ සංයුක්තනිකායේ තමන්ට වැටහෙනවා නම් ඒ ප්‍රශ්නයක් නැහැ මට තව ටිකක් තහවුරු වෙනවා ඒක මේකේ තියෙනවා මම කියලා දැක්කා එතකොට අපි අර දැන් අද කාලේ අහන්න හම්බ වෙනවනේ එක එක මත නේද අනිච්ච කිව්වහම එක එක විදිහට විස්තර කරනවා. එතකොට ඒවට අහු වෙන්නේ නැහැ. මේක වුණ බුද්ධ වචනේ තියෙනවා මේ. අනිච්ච සංඥාව කියන්නේ මේකයි. අසාරයි. ඔව්. ඒ කියන්නේ කැමැති ඉච්ඡ නැති හින්දා අනිච්චයි කියලා. කැමැති සේ නැහැ. ඒක ඒක නෙමෙයි මේ සූත්‍රවල කියලා තියෙන්නේ. ඒකටත් ගැළපෙනවා. ඒක හැබැයි අනිච්ච නෙමෙයි. ඒ කියන්නේ ඒක දුකට ගැළපෙනවා. කැමති යම් පිච්චන් නලබති තම්පි දුක්ඛං කියලා එකක් කියනවානේ. කැමති දේ නොලැබෙන එක දුකයි. ඒකට ගැළපෙනවා. කියන්නේ අනිච්ච නිසා දුකයි කියන හින්දා තමයි ওই කතාව කියන්නේ. ඒකටත් ගැළපෙනවා. ඒ වුණාට ගැළපුණාට ඒකම නෙමෙයි මේ තේරුම. නෝක තමයි අපි ධර්මයෙන් දැනගන්න ඕනේ දැකේ. මේ
මතය අරන් යන්නේ පහකට අපරමන් කරනවා.
ඕ අපිට නම් වැඩක් නැහැ අපි මේ ධර්මය කොහෙන් හරි ඉතින් එක එක විදියට අහන්න හම්බ වෙනකොට මේ තේරුම් ගන්න ඕන මේකද හරි නැත්නම් ඒක ඇයි ඒක වැරදි නම් වැරදි කියන්නේ කියන හේතුව අපි දැනගන්න. අපි කියපු කෙනා එයා කියපු හින්දා වැරදි කියන එකත් එච්චර හොඳ දෙයක් නෙමෙයි. අපි මේ හේතුව හින්දා මේක ගැළපෙන්නේ. ඒවා Tamanට අවබෝධයක් තියනවා නම් එතකොට අර ධර්මයට අනුව මේ දැක්ම තමයි ඇති කරගන්නේ. ඉතින් මේ මේක හොඳ දෙයක් ඔය අනිච්ච සූත්‍රය මටත් මේ ළඟදී හම්බ වුණේ මේ මේ ඒක මේ හොඳ දෙයක් වුණායි. ඔය ඉතින් බලන අයට හම්බ වෙනවා පොත. ඔය පොතේ ගොඩාක් තියෙනවා මේ මේ මධ්‍යම ප්‍රතිපදාව මොකද්ද කියන එක. ආර්ය මාර්ගය මොකක්ද කියන එක තමයි ඔය කියන්නේ. ඔක ටිකක් ගැඹුරුයි. සමහර විට කලින් අහලා තිබුණේ ඒවා නොවෙන්න පුළුවන්. ඒවත් තේරෙන්නේ නැහැ කියලා අතාරින්න එපා. ආයෙ ආයෙ කීප සැරයක් කියවන්න ප්‍රශ්න කරනවා. එහෙම නොකළොත් අපිට මාර්ගය හොයාගන්න අමාරු වෙනවා. අපි මාර්ගය කියලා හිතාගෙන ඉන්නවා මොනව හරි කරනවා. හැබැයි ආර්ය මාර්ගය නොවෙන්න පුළුවන්. මං කිව්වේ අනිත්‍ය සංඥාව වඩනවා කියලා අපි දෙයක් කරන්න පුළුවන් ඒක ධර්මයේ නොවෙන්න පුළුවන්. කොහෙලා තිබ්බේ නැත්තම්. නේද? අපට අපරාධේ මේ මේ අපේ එහෙම තමයි ඒක කරන්නේ ඒවට විපාක මෙහෙම හිතෙන් දැන් භාවනා නොකරනවට වඩා භාවනා කරන එක හොඳයි. එහෙම එකක්
තියෙනවා.
නෑ එහෙම හොඳ නෑ කියන එකක්. නෑ නෑ දැන් අපි දැන් නිවන් නොලැබෙන්න පුළුවන්. හැබැයි භාවනා කරන කෙනා සමහර විට දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ යනවා. ඒ ප්‍රතිඵල ලැබෙන. මොකද කෙලෙස් තුනී වීමක් වෙනවනේ. යම් කෙනෙක් භාවනාවක යෙදෙනවා නම් කෙලෙස් තුනී වීමක් වෙනවා. කැලේ ස්වැදෙන භාවනාවක් නැහැ ඒක. ඒතකොට අපායගාමී වෙනවා. සාමාන්‍යයෙන් වෙන්නේ කියන්නේ දැන් සමාධිය වැඩි වීම වෙනවා ගොඩක් භාවනාවල. ඒක හොඳයි. මොකද ඒකදී කැලේ සයටපත් වීමක් වෙනවා. එහෙනම්දා ඒ එහෙම්මම බය වෙන්නත් එපා. අර නොකර ඉන්නවට වඩා මොකක් හරි කරන එක හොඳයි. එයා කවදා හරි එතකොට මේකක් අරුණ ගමන් තේරුම් ගන්න හිත දිනු වීමක් වෙනවා. එහෙනම් මං ඔය එච්චර කැමති නෑ දැන් අපි අර ගුරුවරුන්ට බණින එක අපි එකඟ නොවුණා. ඒ ඒ ඒක ඉතින් අපිට ධර්මයට අනුව විමසන්න වෙනවා මේ ඒ මොකක් කර කිව්වහම අපි ඉතින් හොයලා බලන්න ඕනේ නුවණි ඒ කියන මට්ටම අනුව සමහර විට මොන පරිසරයකට කිව්වද කියන එකත් බලන්න දැන් සමහර විට අර මිත්‍යා දෘෂ්ටියම යන අයට වඩා යන්නේ මිත්‍යා දෘෂ්ටිය නම් ඒක කරනවට වඩා නොකර ඉන්න එක හොඳයි. ඒකට ගැළපෙනවා. හැබැයි ඔක හැම තැනටම ඒක හරියනවද කියන එක ටිකක් බලන්න ඕනේ දැන්. ඒ ගොඩක් ඉතින් අපිට උදාහරණ තියෙනවා දැන් බුදුදහම හරියට නොදන්න කාලෙක උත්සාහ කරපු පිරිස තමයි දහමක් අහලා ඉක්මනට අවබෝධ කරගන්නේ. එහෙනම් ඒ කතාව එතෙන්ට සමහර විට ගැලපෙන්නේ නැහැ. හරිම දේ නැති වුණත් උත්සාහ කරන එක හොඳයි. මොකද එහෙම කෙනාට තමයි කවදා හරි හම්බ වෙන්නේ. නෑ දැන් ඕක හරියට නෑ කියලා අතහැරලා දැම්මොත් ඔය එහෙම පිරිසකුත් ඉන්නවනේ. අද කාලේ මේ රහතන් වහන්සේලා නෑ මාර්ගඵල ලැබුකු අය නෑ ඕක කරලා වැඩක් නෑ කියලා අතාරිනා
ඉන්නවනේ.
දැන් ඒගොල්ලන්ට මේක හම්බ වෙන්නේම නෑ. මොකද මේ ලැබුණ අවස්ථාවත් මගහැරෙනවා නේද? දහමක් අහන්න ලැබුණ අවස්ථාවක් මගහැරෙනවා. ඒ හින්දා ටිකක් අර ඒ වගේ අදහස් දෙනකොට ටිකක් පරිස්සම් වෙන්න ඕන අය. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ වැරදි කියනා නෙමෙයි. ඒ අදහස් කරපු දේත් අපි තේරුම් ගන්නවා. සමහර තැන්වලදී මේ ධර්මයක් අහනකොට මේ කියර බෑක්ග්‍රවුන්ඩ් එකත් පොඩ්ඩක් හොයලා බලන්න ඕන මේක මොකක් හින්දාද මෙහෙම කිව්වේ කියලා. ඒක මොකක් වෙලාවට ආයේ අර සාකච්ඡා කරනකොට අහගන්න පුළුවන් ඇයි මෙහෙම කිව්වේ කියලා. මේ හේතු හින්දායි මේ.
දැන් තේයක මොන කොටක් අපි කරන්නේ? දුක් වේදනා සංඥා සංකාර විඥාන කියන ඒ අපිට දැකෙන දුුවන් මේ සමුදිය රූපය රූප සමුදිය රූපක් ගන්න. ඒක වේදනා වේදනා ඒ ඒ කර්ම පහම අපිට තේයක මොන ගමන් වුණත් දුුවන් එක මේක වෙලා.
ඔන්න ඔහම හොයන්න පුරුදු වෙන එක තමයි දැන් මේ වඩන එකට උදව් වෙන්නේ. දැන් තේක බොන්න කලින් තේක දකින්නකොට තේක ගැන අදහස් ටිකක් ආවනේ. එතනින්ම පටන් ගන්න ඕනේ. නේද? තේක දිවේ ගැටෙන්න කලින්ම අපිට නිකන් හිතට තේක ගැන දැනිලා ඉවරයි. සමහරවිට අතට ගන්නකොට තේකේ රස දැනිලා ඉවරයි අපේ හිතට. මේක සීනි වැඩිද දන්නේ අදුද දන්නේ ඕව ටික එනවනේ නේද? ඒ දැන් රස ගැන හිතලා ඉවරයි. දිවේ ගැටෙන්න කලින්ම අපි ඒක රස විඳලා ඉවරයි සමහර වෙලාවට. ඇදිලා ගැටිලත් ඉවරයි. ඒ විදිහට තමයි කෙලස් ඇති වෙන්නේ. මොකද මේ මොහොතේ සිද්ධ වෙන එකට නෙමෙයි අපේ සිහිය ගොඩක් වෙලාවට තියෙන්නේ. ඊට කලින් ඕක ගැන අහලා තියෙන ටික තමයි ඉස්සෙල්ල මතක් වෙන්නේ. අතීතේට පෙර අධ්‍යක්ෂින් ටික ඇදලා ගන්න. ඒ ටිකෙන් විඳින දෙයක් විඳිනවා මිසක් මේ මොහොතේ ඇත්තටම අත් විඳිනකොට අපේ සිහියක් නෑ සමහර විට. ඒක ඒ දිවේ ගෑවෙනකොට වෙන මොනව හරි හිතනවා තමයි. නේද? ඉතින් ඔන්න ඔය වගේ දේවල් ටිකක් තියෙනවා. ඒවා මේ අපි ඒ හින්දා තමයි මේ සිහිය නුවණ ඉතින් පිටින්න සිදු වෙනවා. හොඳයි දැන් යම් කිසි දෙයක් තේරුම් ගත්තා නම් වටිනවා. ඉතින් මේ ඔබට තමයි ඔය ධර්ම සාකච්ඡාවෙම උදව් වෙන්නේ. ඒකත් ආයෙ ආයෙ හොයන්න ඕන. දැන් මේකම හරි කියලා ගන්නව නෙවෙයි. ඒකත් කරලා බලන්න ඕන. එතකොට වෙනසක් තියෙනවා. ඒ අහනේවා ඒ කියන්නේ මේක සාකච්ඡා කරලා බලන එක සමහර විට ප්‍රයෝජන වෙනවා. දැන් එහෙම හොයන කෙනාට අර කවදා හරි දැන් මේකත් දැක්ක ගමන් පේනවා මේ මෙතන මෙහෙම දෙයක් තියෙනව නේද කියලා. ඔක හොයන්න නැතුව ඉඳලා දැන් අපි හිතමු ඔය දැන් සූත්‍ර සමහර විට ඕගල් කියවලත් ඇති ඔయిత කලින්. මේ මේකේ මෙහෙම දෙයක් තියෙනවා කියන එක පේන්නේ නැහැ. අපි ඔක කොහොවා හිටියේ නැත්තම්. මේ ධර්මයේ දකින්න උදව් වෙනවා එහෙම. වැරදි මතයක හරි ඉන්න කෙනාට තමයි ආනම් මෙච්චර කල් හිටියේ වැරදි මතයක නේ මෙහෙම හරි එකක් තියෙනවනේ කියලා ඒක දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ හින්දා බය වෙන්න ඕනේ නැහැ. දැන් මෙච්චර කල් මාර්ගයේ වැඩෙනවා කියන්නේ අපේ තියෙන වැරදි මත ටිකෙන් ටික අයින් වෙන්නේ. අර මෙච්චර කල් කලේ වැරදි දෙයක් නේ කියලා එහෙම දුක් වෙන්න ඕනත් නැහැ. ඒක කරපු හින්දා තමයි අපිට ඊළඟ හරි දේ පේන්නේ. ඒ ශක්තිය ලැබෙන. අද සමහර විට හරි කියලා හිතන එක තව කාලයක් යනකොට ඔතන අඩුකම් වෙයි ඊටත් වඩා දෙයක් තියෙනවා කියලා. මාර්ගඵල ලබද්දිත් එහෙමයි. සෝවන් එක්කෙනාට පේන්නේ නැහැ සකෘදාගාමී එක්කෙනාගේ මට්ටමට. නේද? කෘතගාමි මට්ටමේ එක්කෙනාට පේන්නේ අනාගාමි මට්ටමේ එක්කෙනාගේ දැක් වෙනස. මෙතන මේ පැහැදිලිව කියනවා මේ අනිච්ච සංඥා වඩන එක පංච උපාදානස්කන්ධය අනිච්ච සංඥාවමයි වඩන්න ඕන කියන්නේ. අපිට ප්‍රශ්නේ දෙන්නේ අනිච්ච සංඥාව කියන්නේ මොකද්ද කියන එක අපි හොයන්නේ නැතුව ඔහේ මොකක් හරි කරනවා. ඒක හොයන්න ඕන නෙවෙයි ධර්මයට. එතකොට අපි පුරුදු කරපු අනිත්‍යකුත් තියෙනවා, දැන් නුවණින් බලන අනිත්‍යකුත් තියෙනවා. අපිට සුවඳක් කෙනකොට මන්නාර කෑම කියලා හිතෙනවනේ. ආවේ කෑම අනිත්‍ය අනිත්‍ය වෙනස් වෙනවනේ කියලා හිතන එක එකක්. මම ඊට වඩා බලන්න දෙයක් තියෙනවා. අනිත්‍ය සංඥාව කියන්නේ ඒක නෙමෙයි. වෙනස් වෙනවා කියන එක නෙමෙයි. ඒක මොකද්ද? ඒක හටගත්තේ ඇයි? මේ හේතු නැත්තම් නිරෝධයි. අන්න ඔබ දකින්න පුළුවන් වෙනවා. ඒකට යා මුතු විදිහකට බලන්න තියනවා නේද? හොයන්න තියනවා. හරි. දැන් කොහොමද අවස්ථාවේ? ඒක අපි ගලමු විදියක් කියන්න. ඔයගලන්ට කාගෙන් හරි අහන්න වෙනවා. මොකද මේ දවස් සමහර විට එහෙම එහෙම වෙනවා ඔය එක එක ඒවා හින්දා. දැන් අද එකත් මේ ගොඩක් කට්ටිය ඒක තමයි. නෑ මේ ඒගොල්ලෝ අර පිට ඉඳන් එන අය දැනගන්න කෙනෙක් හරි කවුරු හරි ඉන්නවද? නොම්මරයක් ඉල්ලගෙන ඊට කලින් දවසේ කතා කරලා බලන්න. ඒක තමයි හොඳම වැඩේ. මේ මාසේ එන්න පුළුවන් තමයි. සමහර විට පුළුවන් වෙයි. සාමාන්‍යයෙන් මේ බ්‍රහස්පතින්දා දවස්වල තමයි අපි දැන් තියන්න දාගෙන තියෙන්නේ. ඒක සති දෙකෙන් දෙකට වගේ තියන්න තමයි කතාව. හොඳයි, එහෙනම් අපි අවසන් කරන්න අපි දෙවියන්ට පින් දීමක් කරමු. මේ කාලය තුල තමන්ට සතුටු වෙන්න පුළුවන් කුසල් සම්භාරයක් රැස් කරගත්තා. සීලයක් රැකුණා, සමාධියක් වැඩුණා, ප්‍රඥාපත්ත වැඩුණා. ඒක සීල සමාධි ප්‍රඥා වඩනවා කියන්නේ මහානිසංස කුසල් සම්භාරයක් රැස් කරගත්තා. පින් රැස් කරගත්තු වෙලාවක අපිට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමැති දෙවි දෙවියන් වහන්සේලා ඉන්නා නම් මේ පින් අනුමෝදන් වෙත්තා. සතුටටපත් වෙත්තා. දිවයිසු වැඩි දියුණු කරගනිත්වා. උතුම් ධර්ම අවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා. මේ සතුටටපත් වෙන දෙවි දේවතාවුන් වහන්සේලා අපත් අපේ පවුල්වල සමා ආරක්ෂා කරන සේක්වා. යම් කිසි දුකක් කරදරයක් බාධකයන් නරකක් අපල උපද්‍රවයක් වෙන්න තියෙනවා නම් ඒ සැමගෙන් අප සැවම ආරක්ෂා කරන සේක්වා කියලා දෙවියන් පින් ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා